ඊළඟට කරු රිසඩ් බදූදීන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. இன்று இந்த நாட்டிலே உள்ள ஒரு 100,000 மக்கள் வாழ்கின்ற கிண்ணியா பிரதேசத்திலே ஒரு பெரிய அனர்த்தம் ஒன்று ஏற்பட்டு இதுவரை 7 பேர் மரணித்ததாக நாங்கள் அறிகிறோம். அதிலே ஒரு வீட்டிலே 8 வயது 6 வயதை கொண்ட ஒரே குடும்பத்தைச் சேர்ந்த 2 மாணவர்களும் உட்பட 4 மாணவர்களும் 3 பேர் மற்றவர்களும் வயது வந்தவர்களும் மரணித்திருக்கிறார்கள். அமைச்சர் ஜான்ஸ்டன் பெர்னாண்டோ அவர்கள் இங்கு இருக்கிறார். வீதி அபிவிருத்திக்கு பொறுப்பான அமைச்சர், அந்த பாலத்தை போட நீங்கள் எடுத்த முயற்சிக்கு நான் நன்றி சொல்லுகிறேன். ஆனால் ஒரு பாலத்தை போடுவதாக இருந்தால் 100,000 மக்கள் வாழுகின்ற அங்கு 27,000 குடும்பங்களையும் இங்காலே 3,000 குடும்பங்களையும் இணைக்கின்ற 2 பகுதியிலும் 11 பாடசாலைகள் இருக்கின்ற பொழுது மாணவர்கள் செல்லுகின்ற ஒரு நாளைக்கு 8,000 மக்கள் மத்தியிலே சென்று வருகின்ற அந்த பாலத்தை போடுகின்ற பொழுது ஒரு பைரோட்டுக்காக அல்லது ஒரு ஆல்டர்னேட்டிவ் அரேஞ்ச்மெண்டாக அல்லது ஒரு ஸ்மால் ஃபெரி சர்வீஸ் அல்லது ஏதாவது ஒன்றை செய்வதற்கான ஃபீசிபிலிட்டி ஒன்று செய்துவிட்டு தான் ஒரு பாலத்தை போடுவார்கள். அதுதான் வளமை. நீங்கள் அண்மையிலே பார்த்த 4 பில்லியன் செலவிலே கொழும்பிலே ஒரு பெரிய பிரிட்ஜ் ஒன்று போடுவதற்கான படத்தை காட்டியிருந்ததை நான் கண்டேன். எனவே இவ்வாறான ஒரு பெரிய 100,000 மக்கள் வாழுகின்ற பகுதியிலே அவ்வாறான ஒரு பாலத்தை செய்கின்ற பொழுது அவ்வாறான ஒரு ஆல்டர்னேட்டிவ் அரேஞ்ச்மெண்ட் செய்திருந்தால் இவ்வாறான இந்த இன்று ஏற்பட்ட இழப்பை நாங்கள் தவிர்ந்திருக்கலாம். எனவே தயவு செய்து நீங்கள் வீதி அபிவிருத்தி அதிகார சபையிடம் அதாவது அங்கிருக்கின்ற அதிகாரியிடம் யார் இதற்கு பொறுப்பு, ஏன் இந்த அநியாயம் நடந்து, என்ன இந்த அநியாயத்தால் பல உயிர்கள், எனக்கும் பிள்ளைகள் இருக்கிறார்கள், உங்களுக்கும் பிள்ளைகள் இருக்கிறார்கள், எங்க ஒரு பிள்ளை இழந்தால் எவ்வளவு வேதனை என்பது உங்களுக்கு தெரியும். எனவே தயவு செய்து நீங்கள் இதற்கு எதிராக நடவடிக்கை எடுக்க வேண்டும். அது மாத்திரமல்ல உடனடியாக இதற்கான ஆல்டர்னேட்டிவ் அரேஞ்ச்மெண்டை செய்து இந்த பாலம் ஸ்லோவாக நடைபெறுகிறது, அதையும் அவசரமாக இந்த பாலத்தை போடுவதற்காக அதிக நிதியை ஒதுக்கி உடனடியாக செய்வதோடு இந்த அனர்த்தத்துக்கு காரணமானவர்கள் அதிகாரிகளாக இருந்தால் என்ன, அரசியல்வாதிகளாக இருந்தாலும் அவர்களுக்கு நீங்கள் தயவு செய்து அவர்களுக்கு எதிராக நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் உங்களிடத்தில் அன்பாக வேண்டிக் கொண்டு, அதே போலதான் ஜனாதிபதி அவர்களுடைய பட்ஜெட் என்று நிற்கின்ற பொழுது நான் ஒரு விஷயத்தை இனங்களுக்கிடையிலே பாலத்தை ஏற்படுத்துவதன் ஊடாகத்தான் இந்த நாட்டை அபிவிருத்தி செய்யலாம். அது சிங்கப்பூராக இருக்கலாம், மலேசியாவாக இருக்கலாம், அங்கு சட்டங்கள் ஒழுங்காக இருப்பதனாலும் இனங்களுக்கிடையிலே நல்லுறவு பேணப்படுவதனாலும் மதங்களுக்கு மதங்களுக்குரிய மரியாதை வழங்கப்படுவதனாலும் தான் அந்த நாடுகள் இன்று பொருளாதாரத்திலே வளர்ந்திருக்கிறது. எமக்கு எல்லா வளமும் இந்த நாட்டிலே இருக்கின்றது. இன்று இருக்கின்ற ஒரே ஒரு பிரச்சனை இனங்களுக்கிடையிலே ஏற்பட்டுள்ள முரண்பாடுதான். 30 வருஷ யுத்தம், அதன் பிறகு கடந்த 10 வருஷமாக முஸ்லிம் சமூகத்துக்கிடையிலும் ஏற்பட்ட ஒரு பெரிய பயங்கரவாத தாக்குதலை சஹரான் என்ற ஒரு கயவன் இந்த நாட்டிலே செய்தான். அந்த தாக்குதல் சம்பந்தமாக இந்த நாட்டிலே மைத்ரிபால சிறிசேன ஜனாதிபதி அவர்கள் ஒரு ஆணைக்குழுவை நியமித்திருந்தார். அந்த ஆணைக்குழு சொல்லுகிறது இந்த தாக்குதலுக்கு 10 காரணங்களை, அதாவது இந்த பயங்கரவாதிகள் சொல்லியிருக்கிறார்கள் இலங்கையிலே செய்வதற்கு. அந்த காரணங்களை நான் ஏற்றுக்கொண்டு அவர்கள் செய்த தாக்குதலை நான் நியாயப்படுத்தவில்லை. அந்த சஹரான் உட்பட அந்த 8 பேரும் பயங்கரவாதிகள், அதற்கு உதவி செய்தவர்கள் அத்தனை பேரும் பயங்கரவாதிகள், அவர்கள் அத்தனை பேருக்கு தண்டனை வழங்க வேண்டும் என்றுதான் நான் சொல்லுகிறேன். ஆனால் அந்த ஆணைக்குழு அறிக்கையிலே சொல்லப்பட்டிருக்கிறது 4வது இடத்தில், முதலாவது இடத்திலே சொல்லப்பட்டிருக்கிறது டிஃபேமிங் அண்ட் ஸ்கால்டிங் அல்லாஹ், அல்லாஹ்வை ஏசியதனாலும். 4வது இடத்திலே சொல்லப்பட்டிருக்கிறது, 3வது இடத்திலே சொல்லப்பட்டிருக்கிறது, 10 காரணங்களிலே 3வது காரணம் சொல்லப்பட்டிருக்கிறது ஞானசார ஹிமி
கிளைமிங்
அது. எனவே இந்த 2 காரணங்கள் பத்திரே சொல்லப்பட்ட ஒருவரை இந்த நாட்டின் ஒரு நாடு ஒரு சட்டத்துக்கு ஜனாதிபதி செயலணி அமைத்திருக்கிறார். தயவு செய்து அந்த செயலணியிலிருந்து அவரை நீக்கி ஒரு நல்ல அறிவாளி, நல்ல புத்திஜீவியை நியமிங்கள் என்று மிக தாழ்மையாக கேட்டு இந்த நாட்டின் பொருளாதாரம், இன ஒற்றுமையினால், இன ஐக்கியத்தினால் ஒரு நாடு ஒரு சட்டம் நாட்டுக்கு தேவை, அதை நல்லவர்களை கொண்டு அதை செய்வீங்கள் என்று அன்பாக கேட்டு விடைபெறுகிறேன். நன்றி.
பௌமி சுதிகாரு மாந்தித்துமா, ඊළඟට ගරු ජොන්ස්ටන් පෙනාන්දු ගරු අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු මුලසුන අර්ධ මන්තුමනි, අපිට විනාඩි කීයක් මට තියෙනවද දිනේෂ් අමාත්‍යතුමා?
මිනිත්තු අමාත්‍යතුමාට විනාඩි 13යි.
මට
12යි.
එතකොට අනිත් පැත්තට?
නලින් මඩනාර මන්තුමාට මිනිත්තු 15ක් තියෙනවා.
ඉතින් තව විනාඩි 40ක් තියෙනවා. ටෝටල් එක හරි නැහැ. වෙලා හරිද ටෝටලි? ගරු
හරි.
ගරු මුලසුන අවද මන්තිතුමනි, අපි ඉස්සෙල්ලම රිෂාඩ් ඇමතිතුමා හිටු ඇමතිතුමාගේ අර පාලම සම්බන්ධව ප්‍රශ්නය, ඒ වගේම රවුෆා කිම් ඇමතිතුමා, මම හිතන්නේ අපේ තිරිකුණාමල දිස්ත්‍රික්කයේ අපේ අරුණ මන්තිතුමා, ඉම්රාන් මවුරු මන්තුමා, ඒ වගේ විපක්ෂ නායකතුමා උදේ කතා කරලා කිව්වා මේ පාරුවක් ඉල්ලලා 5 දිනක් විතර නැති වෙලා තියෙනවා. ඒ සම්බන්ධව ඒකේ බලවත් කනගාටු අපි මේ රැදී ප්‍රකාශ කරනවා. මට දැනුණු දේ තමයි මේ ප්‍රශ්නේ අපි උඩින් දාන්න හදන්නේ ආණ්ඩුව පැත්තට. මේ පාලම මුල්ගල් තියලා තියෙනවා යහපාලන ආණ්ඩුව. ඇස්තමින්තු කරන්නේ නැතුව, ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, කිසිම දෙයක් නැතුව මුල්ගල් තියලා තිබුණා. අපේ රජය ආවෙන් පස්සේ ඇස්තමින්තු කරලා ටෙන්ඩර් කරලා මේ පාලමේ කොටසක් අපි ඒ ප්‍රදේශයේ ජනතාවගේ පාවිච්චිය සඳහා ඉක්මනින් ලබා දෙන්න කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන සහ පාලම් හැදීමේ වැඩසටහන ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය රැක්මේ අනුව අපි කටයුතු කෙරුවා. මේ සම්බන්ධව ජූලි මාසේ 9 වෙනිදා ඉම්රාන් මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අහලා තිබුණා. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මේ පාලම හදද්දී අතුරු මාර්ගයක් මේ ජනතාවට පාවිච්චි කරන්න මාර්ගයක් ලබා දුන්නේ නැහැ. මාර්ගයක් ලබා දීලා තිබුණා. හැබැයි මාර්ගයේ කිලෝමීටර් 3ක් දුරයි. ඒ ජනතාව ඒක පාවිච්චි කරන්න කැමති නැහැ. ඒක තමයි මට ලැබුණු පණිවිඩය. ඊළඟට මේ ෆෙරි සර්විස් එක දාලා තියෙන නගර සභාවයි. ඒකේ අනුමැතිය ඔක්කොම මං ගෙනාවා නලීම් චාමන් අර්බන් කවුන්සිල් කින්නියා. මේක මම හිතන්නේ සජබේ එහෙම නැත්තම් සජබේ එකක් තියෙනවා, ඒක නගර සභාවක්. අනිත් නගර සභාව ප්‍රාදේශීය සභාව වෙන්නේ මුස්ලිම් නගර මේ මුස්ලිම් කොංග්‍රස් එකට. ඒගොල්ලෝ තමයි අවසරය දීලා තියෙන්නේ මේ ෆෙරි සර්විස් එකට. ඒ හින්දා මේ පාරු සේවයට මේ අපි ලබා දුන්නා කියලා ඉවරලා මේකක් කරන්න හදන්න එපා. මේ ලෝකල් ගාමන්ට් එකේ එහෙම නැත්තම් ඒ පළාත් පාලන ආයතනින් තමයි ලබා දීලා තියෙන්නේ. මේ දරුවෝ අරන් යනකොට කිසිම ලයිෆ් ජැකට් එකක් දාලා නැහැ. මට දැනගන්න ලැබිලා තියෙන විදිහට මම ඇහුවා නියෝජ්‍ය පොලිස්පතිතුමාට. මම පොලිස්පතිතුමාට කතා කෙරුවා. මම කියවා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ ෆෙරි සර්විස් එක කරපු අය පැටලා ගිහිල්ලාලු. මම කියවා රටේ නීති අනුව ඒවා මිනි මැරුමක්, මේ ලයිෆ් ජැකට් දාන්න නැතුව මේ දරුවෝ එහෙම අරන් ගිහලා මේක වෙලා තියෙන්නේ. මේක රජයට ඇඟිල්ල දික් කරන්න හදන්න එපා, දේශපාලනය කරන්න හදන්න එපා. මේ වගේ මම එහෙම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා. මේක දේශපාලනට හරව ගන්නත් එපා. අපි හෙලා දකිනවා. හැබැයි අපි තමුන්නාන්සලාගේ ආණ්ඩුව, තමුන්නාන්සලා නැගෙනහිර පළාතේ තමුන්නාන්සලා වැඩියෙන්ම උදව් කෙරුවේ එදා 2015 තමුන්නාන්සලාගේ ජනාධිපතිතුමාවයි ආණ්ඩුවයි පත් කරගන්න. තමුන්නාන්සලාට බැරි වුණා මේ පාලම් හදන්න. ඉම්රාන් මන්ත්‍රීතුමා අපිට ස්තුති කරලා තියෙනවා. ඒ නිසා අපි හොඳ දෙයක් කරුවේ ලක්ෂයක් ඉන්න ජනතාවට තමුන්නාන්සලාට සැලකුවේ නැහැ කියන්නේ. ඒක තමයි ඇත්ත தত্ত্বය. හරි වසන්ත උදානෙන් බැසිල් රාජපක්ෂ මහත්තුමා, මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ නායකත්වයේ යටතේ දැවැන්ත සේවයක් කෙරුවා. පාලම් ගණනාවක් හැදුවා. මේ පාලමත් ප්‍රාදේශීය සභාවට අහු වෙන එකක්. අපි මේක ටෙන්ඩර් කරලා දීලා තියෙනවා. ඒ නිසා රජයේ පැත්තෙන් වෙලා නැහැ. අපි කනගාටු වෙනවා. ඒ දරුපවුල ඔක්කොමටම අපේ කනගාටු අපි ප්‍රකාශ කරනවා. හැබැයි අපි මොනාද ඔබතුමා නැකිලා කතා කරුවත්, මන් නැකිලා කතා කරුවත්, ප්‍රේමදාස මහත්තයා කතා කරුවත් ඒ ළමයිට දරුවන්ට දෙමව්පියන්ට පණ එන්නේ නැහැ. ඒක තමයි. ඒ නිසා මේකට අවසර දුන්නේ කොහොමද? නීත්‍යානුකූලභාවයේ කොහොමද කියලා මම ආණ්ඩුකාරතුමීට කතා කරලා ගියා. වහාම පරීක්ෂණයක් කරලා කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් ඒක අපේ වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්. ඔවුන්ට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම මේ නීතිය ක්‍රියාත්මක කරන මේක ඇත්තටම මිනි මැරුමක් හැටියටයි මම නම් දකින්නේ. ඉතින් මම ඒ ගැන මම හෙට උදේ කතා කරන්න හිටියේ ඔබතුමා අහපු ඉඳයි මම මෙලද කියන්නේ. ඒ වගේම අපේ ගරු සභාපතිතුමනි, මම මතක් කරන්න කැමතියි අද මේ වැයශිෂ්ට ගණනාවක් තියෙනවා. ජනාධිපති අතිගරු ජනාධිපතිතුමාගෙන් පටන් ගත්තාම අල්ලස් කොමිසම, මැතිවරණ කොමිසම මේ ඔක්කොම හොගක් කියලා මට වෙලා නැති නිසා මම කියන්න යන්නේ නැහැ. ඉතින් අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා, අපි දැක්ක හොගක් අය එතුමාට ඇඟිල්ල දික් කරන්න හදනවා. අධිකරු ජනාධිපතිතුමා බොහොම නිකම් මේ අධිකරණයට ඇඟිලි ගහන, අල්ලස් කොමිසමට ඇඟිලි ගහන, නීතිපතිතුමා දෙපාර්තමේන්තුවට ඇඟිලි ගහන, තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරන නායකයෙක් කියලා ඉවරලා එත්තු ගන්න විදිහට තමයි විපක්ෂය අය හොඟක් අය කතා කරුවේ. මගෙන් පස්සේ කතා කරන අලින් බණ්ඩාරත් ඕකම කියයි. ඔක තමයි ඇත්ත தত্ত্বය. අපි දැක්කේ පහුගිය අවුරුද්ද තුලම ඉතාමත්ම ඔබට කතා කරනවානේ මගේ යාළුවා, මේ පහුගිය අවුරුදු එකහමාර දිහා බලපුවාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ ඉතාමත්ම විනයගරුක නායකයෙක්. කාටවත් එතුමාට විරුද්ධ ඇඟිල්ල දික් කරන්න බෑ. එතුමා කිව්වේ නෑ මම සරල නායකයෙක් කියලා මේ රට පාලනය කරනවා කියලා. එතුමා ඉතාමත්ම සරල නායකයෙක් හැටියට මේ රට පාලනය කරනවා.
ඒ වගේම දූෂණයට එතුමා නැවතීමේ තිත තියනවා කිව්වා. ඇයි එහෙම කිව්වේ? එහෙම කිව්වේ ගිය අවුරුදු පහේදී පළවෙනි දවස්සිය අලුත් රටක් හදනවා කියපු යහපාලන නඩේ කෙරුවේ මහ බැංකුව හොරා කාපු එක. ඒ මහ බැංකුව හොරා කරනකොට නායකයෝ මේ රටේ පුරවැසිභාවයක් නැති මිනිස්සුන්ට මහ බැංකුවේ අධිපතිකම දීලා හොරකම් කරද්දී ඒ වෙනුවෙන් කඩේ ගියායි තමයි අද උදේ ඉඳලා මෙතන කතා කරුවේ. ඒ නිසා මේව අලුත් දේවල් නෙමෙයි. මේගොල්ලෝ හරියට ඉන්නේ නිදිපැති ගහලා ඇහැරුණා වගේ. නිදිපැත්ත ගහලා ඇහැරුණා වගේ. මේගොල්ලන්ට අමතක වෙලා මේගොල්ලෝ ගෙනිච්චා රාජපක්ෂ බරද්දන්න ඉන්න එකම නායකයා ප්‍රේමදාස කියලා. ප්‍රේමදාස මහත්තයාට විතරයි රාජපක්ෂ මහත්තයා බරද්දන්න පුළුවන් කියලා එල්ලා. රට වටේ ගෙනියලා අපේක්ෂත් අරන් දීලා අන්තිමට 115කින් බැරදුණා. එතුමා කියපු දේවල් තමුන්නාසර මතකයිනේ. බොත්තම බබුගා මිඩ්වයිෆ් එවනවා කිව්වා. එතුමා ජනාධිපති වුණා නම් බොත්තම බලා තමයි අයවැයක් කියවත්‍රිපත් කරන්නේ. හා දැඟුත් හොඟක් අය අරගෙන ප්‍රේමදාස මහත්තයා වරගෙන මම දැක්ක එක විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් කියනවා අපි අනිවාර්යයෙන්ම ජනාධිපති කරනවා ප්‍රේමදාස මහත්තයා කියලා. අපි නම් හරි කැමති ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක ඇටිට ඉන්න එක ගැන. ඒ හින්දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා විශේෂ අපි සලකලා එතුමට ෆයිසර් එන්නතම දුන්නා. එතුමා අපිට ඕන නිසා. එතුමාව රැකගන්න ඕන නිසා. ඒ නිසා එතුමා දැන් ඡන්ද කීපයක් පරාදයි. අනිල් වික්‍රමසිංහ මහත්තයා පටන් ගත්තා වගේ තමයි. පරාදේ පටන් ගන්න. මේ කොවිඩ් වසංගතය තිබුණ නැත්නම් තමුන්නාස බලත්ස වඩන්නේත් පරාදයි. ඒ හින්දා තමුන්නාස සතුටු වෙන්න කොවිඩ් එක තියෙන එක ගැන ඡන්ද තිබ්බනම් ඉවරයි සුද්ධ පරාදයක්. ඔය කියන කයිවරු ගහන්න හම්බෙන්නේ නැහැ ඡන්දකට ගියානම්. ඒසම මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ වැදගත් නායකයෙක්, සරල නායකයෙක්, දූෂණයෙන් තොරව මේ රට පාලනය කරන නායකයෙක්. එතුමා එක ඔප්පු කරලා තියෙනවා. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී ඉතාමත්ම ගරුකර නායකයෙක්. එතුමාට මොන තරම් අපහාස කරනවද? එතුමාට මොන තරම් නිନ୍ଦා කරනවද? එතුමාගේ වැඩ පිළිවෙලට මොන තරම් නිନ୍ଦා අපහාස මොන තරම් පාර දෙනවද? එතුමාගේ නම අවුරුදු දෙකමාරක් ගියන් පස්සේ තමයි මතක් වුනේ බදුල දිස්ත්‍රික්කයේ ඡන්ද ඉල්ලන්නේ තෝ පැනලාව තාත්තා කියද්දි නැත්ත කකුල් දෙක ඇතුලේ ගහගෙන මිනිස්සු මැරෙනකම් බලාගෙන හිටපු සමහර මන්ත්‍රීවරු අද ඇවිල්ලා කියනවා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා. ඊළඟට කියනවා පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා. පාස්කු ප්‍රහාරය ගැන කට උත්තර ගන්න ගියාම හොඳ වෙලාවට එතුමා කියේ රෝහලට බය වෙලා. එහෙම කියේ නැත්තම් එතුමායි පපුව අමාරු අහුවෙන්නේත් නැහැ. එහෙනම් අපි සතුටු වෙනවා එතුමට. එහෙම හරි එතුමගේ පපුව අමාරු අහුවෙලා ඔපරේෂන් එකක් කරලා එතුමා ජීවත් වෙන්න ගියා. බැරි වෙලා එතුමට පපුව අමාරු වෙලා මැරුණා නම් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමාව ඝාතනය කරුවා කියලා. ඒ නිසා තමුන්නාසලගේ කෙරුවාල් මිනිස්සු දන්නවා. ජනතාව දන්නවා. තමුන්නාසල අද කතා කරන අධිකරණයේ ස්වාධීනත්වය ගැන. තමුන්නාස කතා කරනවා අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය ගැන. තමුන්නාස මතකද? මට විතරක් තමුන්නාස දැම්ම නඩු 10ක්. අද මුජවීර් රහුමන් කියන නඩු 45ක් ඉල්ල ලස්කර ගත්ත කියලා. ඒ කාලේ තමුන්නාස නඩු දැම්මේ අඩුම ගානේ කොමිසමේ ඉන්න 3 දෙනාවත් අස්සම් කරන්න නැතුව. හිතුමනාවට පල්ලි ගැනීමේ චේතනාවෙන් ඉක්මන් කරමින් පැමිණිලි හදා දමමින් සාක්ෂි සකස් කරමින් තමයි තමුන්නාස නඩු දැම්මේ. තමුන්නාස දේව අමතකලා වැඩබැරි තාසල්ලා ටික රට හදන්න බැරි තැන හොරකමේ යන ගමන් ජනතාවගේ මතය වෙන තැනකට ගෙනියන්න බොරු නඩු දැම්මා. ඒක තමයි කෙරුවේ තමුන්නාසලා. රට දිනවපු රාජයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කහන්න පුළුවන් තරම් මඩගගා දරුවෝ ටික හිරේ දාලා සහෝදරයෝ ටික හිරේ දාලා අද ඉන්න වර්තමාන ජනාධිපතිවත් හිරේ දාන්න හදපු කට්ටිය තමයි තමුන්නාන්සේලා. මේ මෙතන ඉන්න දෙන්න තුන් දෙනා නෙමෙයි. ඕකේ ඉන්නවා පිරිසක් චම්පික රණවක, රාජිත සේනරත්න, අනුර දිසානායකලා. ඔය හිටපු කණ්ඩායම තමන්ගේ නායකයා මරාපු පක්ෂයට ඒ අරලියගා මන්දිරේ ඉස්සරහ දොරෙන් ගියේ. එදා තිබුණා විපක්ෂයක්. එදා අයවැයක් ආවම විපක්ෂෙත් එකයි ආණ්ඩුවත් එකයි. ඒක තමයි යථාර්ථය. ඒ නිසා මේව අමතකලා නෑ මහත්තයෝ. තමුන්නාස්ලා දැන් හිතාගෙන ඉන්නේ කෑ ගහපුවාම උද්ඝෝෂණයක් කරපුවාම ආණ්ඩු බලය හම් වෙයි කියලා. හුඟක් අල්ින්න එනවා තමුන්නාස්ලාට. තමුන්නාස්ලා හුඟක් අල්ින්න එනවා. මේ රටේ ජනතාව කවදාකවත් අමතක කරන්නේ නෑ තමුන්නාස්ලා. මේ කොවිඩ් අර්බුද එනකොට තමුන්නාස්ලා මේ රටේ මිනිස්සු මැරෙනකන් ආසාවෙන් හිටපු විපක්ෂයක්. ආසාවෙන් හිටියේ පුළුවන් තරම් බැලුවේ මැරෙන්න අරින්න. එන්නත ගෙනල්ලා ගහනකොට කිව්වා එන්නත ගෙනල්ලා මේ ලංකාව පරීක්ෂණාගාරයක් කරන්න ඉපා ගියා තමුන්නාසලා. තමුන්නාස මතකද? තමුන්නාස කිව්වේ නැහැ තමුන්නාස නායකයෝ කිව්වා එන්නත ගෙනල්ලා මේ ලංකාවේ පරීක්ෂණාගාරයක් කරන්න ඉපා කිව්වා. මිනිස්සු මැරෙන්න අත අරින්න ඉපා කිව්වා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලෝකයේ පළවෙනි රටවල් 10 ඇතුළත එන්නත් කරනෙන් අපේ ලංකාව ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ගේ විපක්ෂයේ වේවා ආණ්ඩු පක්ෂයේ වේවා රාජ්‍ය නිලධාරියා වේවා දුප්පත් ගොවියා වේවා මේ හැම කෙනෙක්ගේම ජීවිත බේර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක ඉතිහාසගත වෙනවා කියලා මම තමුන්නාසර මතක් කරන්න කැමතියි. ඒ නිසා තමුන්නාසර මලගායි එතුමාගේ නම වැක්සින් එක ගහලා එතුමාගේ ඒ වැක්සින් එක ලබාගෙන රජෙන් තමුන්නාස මඩගායි තමුන්නාස හැම වෙලේම කෙරුවේ මේ කොවිඩ් එක බෝ කරන්න පුළුවන් තරම් කෙරුවේ බෝ කරන්න පුළුවන් තරම් උද්දෝෂණ කෙරුවා මිනිස්සු ටික ගෙනාවා අද මනෝ ගණේෂන්ට කොවිඩ් හැදිලා මගේ මිත්‍රයා ඒ හින්දා තමුන්නාසලා බලන්නේ මලමිනි ඇතුලෙන් මලමිනි හරිය දාලා බලය ලබා ගන්න මේ රටේ ජනතාවගේ දන්නෝ ඒ නිසා අපි මතක් කරනවා අපේ ජනාධිපතිතුමා අපේ රජේ අපේ අගමැතිතුමා ඇතුළු මේ කැබිනට් මණ්ඩලයේවත් මන්ත්‍රීවරුවත් තමුන්නාසලගේ තුක්තු දෙකේ මන්ත්‍රීවරු වගේ තමුන්නාසගේ සාමාන්‍ය මන්ත්‍රීවරු රංජන් රාමනායක රංජන් රාමනායකට මොනතරම් බලයක් ලැබුණාද මේ රටේ විනිශ්චයකාරවරුන් කතා කරන්න අනිත් අය කොහොම කතා කරන්නේ නැද්ද එලියට ආවේ රංජන්ගේ කව විතරයි කතා කරලා මන්ත්‍රීවරු හිටපොයි හිරේ දාන්න එල්ලුම්ග සෙවන්න කෙලින්ම දුරකතන කත ඇමතුන් දුන්න තමුන්නාසලා අද මේ ස්වාධීන අධිකරණය ගැන කතා කරන විහිළුවක් තමුන්නාසට අයිතියක් නැහැ කතා කරන්න. ඒ නිසා අපි මතක් කරනවා
ගරු මැතිතුමා මිනිත්තු 3ක් කාලය
විනාඩි 3ක් අල්ලස් කොමිසමේ නඩු 45ක් ඉල්ලලා අස්කර ගත්තා. දැන් ඒකේ ඉන්න සභාපතිතුමියට එහෙම වයෙන් හොරේ හොරෙන් එයා තර්ජනය කරනවා. හා දැන් මේ විදිහට මුතුමි රහමාන් කරන්නේ තර්ජනය. ඕක තමයි කරුවේ ආණ්ඩුව බලය දෙද්දි තර්ජනය කරනවා. හා ඉල්ලලා අස්කර අපි බලා ගන්නම්. ඊළඟට මනුෂ්‍ය නායනක් කර කියනවා ඉන්න අපේ කාලේ එනකන් මේ හදන්නේ රාජ්‍ය නිලධාරීන් බය කරන්න කොමිසංගල ස්වාධීන කටයුතු කරන අය බය කරන්න ඒක තමයි කරන්නේ තමුන්නාසේ හිතන්න එපා මේ රටේ මිනිස්සු මෝඩයි කියලා මේ රටේ ජනතාව බුද්ධිමත් ඒක තමයි අනිසි ලෙස තර්ජනය කරන තමුන්නාසේලා ඒ නිසා අපි තමුන්නාසට මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිසේත්ම අනවශ්‍ය ලෙස පාලනය කරන්න යන්නේ නැහැ ඊළඟට දැන් කියනවා 20 වෙනිදා තමයි මේ ප්‍රශ්න ඔක්කොම කියලා 19 කොහමද 19 කොහමද වජිර අබේවර්ධන මොනවද කියන්නේ වජිර අබේවර්ධන කියනවා සිරිසේන ජනාධිපතිතුමාගේ රෙදි ටික ගලවන්න තමයි 19 කෙනාව කියලා ඇවුවද ගැසට් වීඩියෝ එක අපි ජයන්ත මන්ත්‍රීතුමා බලන්නවා ආ වජිර අබේවර්ධන කියනවා එහෙම තමයි 19 කෙනාවේ 19 කෙනා වෙන මොනවටත් නෙමෙයි රාජපක්ෂට ආයේ ඡන්ද ඉල්ලන්න බැරි වෙන්න රාජපක්ෂලා ඉවර කරන්න තමයි තමුන්නාස කටයුතු කරන්නේ ඒ නිසා මේ රටේ ජනතාවට අමතකලා නැහැ අගමැති කොහෙද දන්නේ නැහැ ජනාධිපතිගේ බලයක් තියෙනවද කියලා දන්නේ නැහැ ඒ හින්දානේ පහස්කු ප්‍රහාරය වුණේ මොනවද කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මාව ආරක්ෂක කවුන්සිලයට ගෙනාවේ නැහැ කියලා එහෙනම් කොහෙද බලය තිබුණේ අගමැතිට එන්න බැින ආරක්ෂක කවුන්සිලයට 19 මොකද්ද වුණේ 19 වුණේ ඕකයි ඒ නිසා තමයි 20 ගණන්ලා වෙනස් කෙරුවේ තමුන්නාස 19 ගණන්ලා කෙරුවේ මේ රටේ ආරක්ෂා විතරක් නෙමෙයි මිනිස්සු මැරෙන්න ඇරියා රට පාලනය කරන්න බැරි වුණා ආර්ථිකය වැටුණා රටේ පරිපාලනය වැටුණා තමුන්නාසද රාජ්‍ය සේවක ගැන කතා කරනවා ලලිත් වීරතුංග මැතිතුමා හිරේ දැම්මා සිල්රති මැතිවා කියලා නේද අද ලලිත් වීරතුංග මැතිතුමා පඩි නැතුව වැඩ කරනවා ජනාධිපති කාර්යාලේ පීබි ජයසුන්දර මහත්තයා ගත්තාම තේමයි දක්ෂ නිලධාරී රාජ්‍ය නිලධාරී සලක වැටි තමුන්නාස ලමුදෙන් කියන දෙයක් නැහැ FCID ගෙනාවා CID ගෙනාවා අල්ලස්සකට ගෙනාවා මතකද තමුන්නාසලාට ඒ නිසා මේව රාජ්‍ය නිලධාරීන් තමතකලා නැහැ ඒ නිසා ගරු සභාපතිතුමනි මම මතක් කරන මේ වෙලාවේදී අද මේ වැශිෂ ගැන කතා කරද්දී සරල නායකෙක් ගෙදර ඉඳලා එතුමා වැඩ දෙන්නේ එතුමාගේ ජනාධිපති මන්දිරය පාවිච්චි කරන්නේ ඒකත් සමහරුන් කැමති නැහැ සමහරු කියනවා දැන් ජනාධිපති මන්දිරේ යන්න කියලා ඒ නිසා තමුන්නාසල අපි මතක් කරනවා මේ රටේ ඒකාධිපතියෙක් බලාපොරොත්තු වෙන්න එපා ඉස්සෙල්ලාම කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මම කියලා අවසන් කරනවා මිනිස්සු මරන මෝරුන්ට දෙනවා කියලා කිව්වා මෝරු ඉන්නවා කියලා කියදද අන්තිම මෝරා කිමුලා වුණා රාජිතට නේද කිමුලා වුණා කිමුලා වෙන්නවා තමයි ඡන්ද ගන්න හැදුවේ ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක් වැදගත් නායකයෙක් දූෂණයෙන් තොරව මේ රට පාලනය කරපු නායකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ සිස්ටම් එක වෙනස් කරපු නායකයා හැටියට ඉතිහාසගත වෙනවා කියලා මතක් කරමින් මගේ වචන ස්වල්පයක් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනේ ඊළඟට ගරු නලින් බණ්ඩාර ජයමහා මහත්තයා ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු කථානායකතුමනි
මන්තුමාගේ අවසරයි. විශේෂයෙන්ම කිනියා පාලම ගැන ඔබතුමා කියපු දේ මම පොඩ්ඩක් කියන්න ඕන. අපිට මෙතන ප්‍රශ්නේ තියෙන ගරු මහාමාර්ග ඇමතිතුමනි, එතන මීටර 160ක විතර පාලමක් ඉදි වෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් පාලමක් ඉදි වෙද්දී අර මීටර 3 කිලෝමීටර 3ක විතර බයිපාස් එකක් දාන්නේ නැහැ. ඇයි ඇස්තමේන්තුවට මේ සඳහා විකල්ප මාර්ගයක්? ඒ කියන්නේ ගොඩක් වෙලාවට කොන්ට්‍රැක්ටර් හදන්න ඕන, කොන්ට්‍රැක්ටර්ගේ කන්ස්ට්‍රක්ෂන් පහසුවත් එක්ක බයිපාස් එකක්. ඒ බයිපාස් එකක් හදුවේ නැත්නම් ඉදිකිරීම ආරම්භ කරලත් අපි දන්නේ නැහැ මේක ඇස්තමේන්තුවට ඇතුළු වුණාද නැද්ද කියන එක. අන්න ඒතර තමයි මෙතන ගැටලුව තියෙන්නේ. මොකද විශාල ජනතාවක් පාවිච්චි කරන පාරක් විදිහට ඒ පාර සඳහා විකල්පයක් තියෙනවා. කිලෝමීටර් 3000ක් කියන්නේ විකල්පයක් නෙමෙයි. ඒ නිසා ඒ ප්‍රශ්නේ අපිට ඔබතුමාගෙන් අහන්න වෙනවා. ඔබතුමා ඉදිරියේදී හරි ප්‍රශ්න කියන්නේ ඒ ඒක තමයි ජනතාව කරන ප්‍රශ්නේ. මේ වගේ විශාල ඉදිකිරීමක් කරද්දී ඒ වගේ අපහසු විකල්පයක් දුන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ කොහොමවත් අපි කනගාටු වෙනවා. මේ ජනතාවට, මේ මරුණු අයට, අපේ පවුලට, අපේ කනගාටුව සමගි ජන බලවේගය එක් කරනවා. ඒ වගේම ඔබතුමා කිව්වා මේ සමගි ජන බලවේගය නගර සභාවද ප්‍රාදේශ සභාවද කියලා. අපේ නගර සභාවේ ජන බලවේගය කිසිම නගර සභාවක් හෝ ප්‍රාදේශ සභාවක් නැහැ. එතකොට අපි සමගි ජන බලවේගයේ මචන්දට ඉදිරිපත් උනේ නැහැ. ඒ නිසා අපි කනගාටු වෙනවා. කෙසේදත් ඔබතුමාලාට උදව් කරපු තෞපික් මහත්මයාගේ ගෙදරට ප්‍රහාරයක් එල්ලලා තියෙනවා. මම හිතන්නේ මේ ජනතාව තෞපික් මහත්මයාගේ ගෙදරට ගැහුවේ මොකද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතනත් හොයලා බලන්න වෙයි. එතුමාට ඇඟිල්ල දික්ුණේ මේ විකල්ප මාර්ගයේ හෝ මේ ඉදිකිරීමට එතුමාගේ යම් කිසි සම්බන්ධයක් තියෙනවද කියන කාරණේ ඊට වඩා මම කියන්නේ නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ වැසීස ගැන කතා කරද්දී එතුමා යටතේ තියෙන
ගරු අමාත්‍යතුමා,
මම නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමාගේ හොඳ මිත්‍රයා අපේ නැහැ ගන්න. ඔබතුමා මිත්‍රයා මේ මම කියන්න කැමති සමන්නේක දේශපාලට අරෝ ගන්න එපා. මේකේ බයිපාස් එක දාන දින කිලෝමීටර් 3000 නම් දාන්න වෙනවනේ. කලපෝණි තියෙන්නේ ඉදි 3000 බයිපාස් එක දාලා තියෙනවා. ජනතාව එක පාවිච්චි කරලා නැහැ. එතකොට ඔබතුමාලා නගර සභාව නැති වුණොත් එහෙනම් අපි කියමු UMP නගර සභාව කියලා. ඔබතුමාලා UMP එකේ හිටියේ. ඒ UMP නගර සභාවෙන් තමයි තමුන්නාස්සර එකට අර මහා බැංකු හොරකම් කරලා.
දැන් වාගේ වෙලා ඔබතුමා එක
නෑ නෑ මගේ වෙලා.
හරි ඔබතුමාට වෙලා.
ඔබතුමා මේක ඇදගත් අපරාධය ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන කතා කරනවා ඉවරයි. ඒ නිසා අපි පැහැදිලි කරමු මේක අපේ ගොඩට දාන්න හදන්න එපා. මම ඔබතුමාට කිව්වා මේ අහිංසක ළමයි මැරලා තියෙන්නේ. කවුරු මැරුණත් මේ රටේ දරුවෝ. ඒ නිසා මේක දේශපාලනට තුට්ටු දෙකේ ඔබතුමා කරන්නේ තුට්ටු දෙකේ දේශපාලනට ඇදගන්න එපා. මේක අපි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි කියන්නේ නැහැ නේ UMP නගර සභාව වැරද්දක් කරුවේ කියලා. මම කිව්වේ මේකේ පර්මිට් එක දීලා තියෙන්නේ. මං සභාගත කරන්නම් මේ දෙමළෙන් තියෙන මං සිංහලෙකුත් පරිවර්තනය කරුවා. නලින් මණ්ඩර මන්තුමා මාගේ ඔබතුමාටත් එවන්නම් ඒ අවස්ථාවේ දීලා දී. ඉතින් මේකේ ලයිෆ් ජැකට් එහෙම දාගෙන ගියා නම් නලින් මන්තුමා මේක වෙන්නේ නැහැ. ඉතින් කවුරු කරුවත්, ආණ්ඩුව කරුවත්, ප්‍රාදේශ සභාව කරුවත්, ඒ ප්‍රාදේශ සභාව UMP ද ආණ්ඩුවේ පොහොට්ටුවේද කියන එක නෙමෙයි. කවුරු වැරද්ද කරුවත් වැරදි. හැබැයි අනේ කරුණා කරලා ඇඟිල්ල දික් කරන්න එපා. අමාත්‍යංශයට අපි අමාත්‍යංශේ වරදක් කළා නෑ. වරදක් කළා තියෙනවා මම සමාගන්න සූදානම්. අපි එහෙම වරදක් කළා නෑ. අපි කරලා තියෙන්නේ තමුන්නාංශගේ ආණ්ඩුවෙන් කරන්න බැරි වෙච්ච පාලන් ටිකයි පාරවල් ටිකයි අපි හදන එක විතරයි කරන්නේ. එහෙනම් කරුණා කරලා නොදැන ඔබතුමා මේ නොදැන ඔබතුමාට කවුරු හරි දුන්න එක නැත්නම් ඔබතුමා මම කියන්නේ මම දන්නවා. මම ඔබතුමාට මේකත් එවන්න මේ වார்த்தාව හොයලා බලන්න. කිසිසේත්ම අමාත්‍යංශේ වරදක් කරලා නෑ. මේ ෆෙරි සර්විස් එක දීලා ඒ නගර සභාව තමයි මට පේන විදිහට වරදක් කරලා තියෙන්නේ. කවුරු කරුවත් වැරදි කරලා තියෙනවා නම් උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
බවෙන් සිට කරුවා මතුම.
මම හිතන්නේ ඇත්තටම මට මේ තොරතුරු දුන්නේ නැන කවුරුත් නෙමෙයි අපේ ඉම්රාන් මහරු මන්ත්‍රීතුමා. මේ කාරණය සම්බන්ධව ඔබතුමාගෙන් ප්‍රශ්න කරා මීට කලින්. මේ බයිපාස් එක ගැන මැව්වා. ඒකයි මම කිව්වේ මම ඊට වඩා මේ කාරණේ අදගෙන යන්නේ නැහැ. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ කොමිෂන් සභාව ගණනාවක් එතුමාට තියෙනවා. විශේෂයෙන්ම පොලිස් කොමිෂම ගැන කතා කරන්න ඕන. මොකද අපි පොලිස් කොමිෂමත් එක්ක කටයුතු කරා. අපේ කාලේ පොලිස් කොමිෂමක් තිබුණා. හැබැයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අද පොලිස් කොමිෂම පැමිණිලි විභාග කරන එහෙම නැත්නම් අර පොලිසියේ සුළු පැමිණිලි අංශයක් තියෙන්නේ. අන්නේ සුළු පැමිණිලි අංශේ රාජකාරිය තමයි අද පොලිස් කොමිෂම කරන්නේ. අපේ කාලේ මාරු වීම කරේ, උසස් වීම කරේ, පොලිස් ස්ථානාධිපතිවරු දානකොට ඒ සඳහා නිර්දේශ ලබා දුන්නේ. ඒ සෑම දෙයක්ම කරේ පොලිස් කොමිෂමේ. හැබැයි අද පොලිස් කොමිෂම හුදු ආයතනයක්, පොදු ෆැමිලි බාර ගන්න, එහෙම නැත්නම් අර මේ දුක් ගන්නාරාලගේ රාජකාරිය කරන තැනකට බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා SP පත්වීම 225ක් කරා මේ මෑතක. ඒ SP පත්වීම 225 කරද්දී එතන ඉන්නවා 125කට ආසන්න ප්‍රමාණයක් සුසුකම් නැති අය, දූෂණ චෝදනා තියෙන අය. මෙතන එක්කෙනෙක් ඉන්නවා, එක නිලධාරියෙක් SP වෙන්න කලින් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර කන්ෆර්ම් වෙච්ච නැති කෙනෙක් ඒ තනතුරේ කන්ෆර්ම් වෙච්ච නැති කෙනෙකුත් මේ SP තනතුරු ලබලා තිනවා. ඒ වගේම SP තනතුරු ගද්දි SIS එකේ හිටපු නිලධාරීන් 15 දෙනෙක් ඒ ඉන්ටර්වයුව එකට යද්දි ඒ සඳහා SIS එක බාර ප්‍රධාන නිලධාරියෙක් බලපෑම් කරලා තිනවා. මේවා කියන්නේ කන කවුරුත් නෙමෙයි. මේ අසාධාරණයට ලක්ුණු නිලධාරීනද නඩුවක් දාලා තිනවා. ඒ නිසා දේශපාලන තක්සේරු මත්තමා පොලිස් කොමිසම
එමෙතත් පොලිස්
අද ක්‍රියාත්මක වෙමින් යන්නේ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පොලිස් කොමිෂමෙන් නොකිව්වට විශාල පිරිසක් අසමත් කරලා තියෙනවා. දිගින් දිගටම දීර්ඝ කාලයක් ඇයගේ සුදුසුකම් සියල්ල පරීක්ෂා කරලා ලකුණු වැඩිම අයට විතරයි පත්වීම් ලබලා දුන්නේ. ඒ කාලේ කරපු වැඩි ගැන මම කියන්න යන්නේ නැහැ. මොකද රාජ්‍ය සේවා කොමිසමත් එක්ක අපිට දිගින් දිගටම එයාගේ ඉල්ලන්න උනා මේ පරක්කු කරන්න නැතුව මේක දෙන්නේ කියලා. ඒක තමයි ඇත්ත කතාව.
ගරු මූලාසනේ මන්ත්‍රීවරුනි, මම මේ ගැන මෙතුමත් එක්ක වාද කරලා වැඩක් නැහැ. විශේෂයෙන්ම අද දේශපාලන තක්සේරුවක් ගැන කියන්නේ වෙන කවුරුත් නෙමෙයි, අපේ ජගත් කුමාර මන්ත්‍රීතුමා. එතුමාම පැහැදිලිවම කිව්වා OIC පත්වීම දෙනකොට පළාතේ ප්‍රාදේශීය පළාතේ මන්ත්‍රීවරයාගේ ලියුම ඕන කියන එක. එතුමා ඒ සම්බන්ධව ගාමිණී ලොකුවේ මහත්තයත් එක්ක රණ්ඩු කරා. ඒ නිසා මේ අපි නෙමෙයි කියන්නේ. අද OIC පත්වීම ගන්න පළාතේ මන්ත්‍රීගේ ලියුම ඕන. SP පත්වීම ගන්න දිස්ත්‍රික් නායකයාගේ ඕ වෙනත් කෙනෙකුගේ ලියුම ඕන. ඒ තත්ත්වය අද පොලිස් කොමිසම බාල්දු වෙලා තියෙනවා කියන එක කියන්න ඕන. ඒ වගේම ජනාධිපතිතුමා යටතේ තියෙන තවත් වැදගත් ආයතනයක් තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද පත් වෙලා තියෙන තත්ත්වය ගැන විශේෂයෙන් මම කනගාටු වෙනවා. මොකද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට මෙම අමාත්‍යාංශය යටතේ. අද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඉන්නවා සියලුම දෙනා, යුනියන් වල ඉන්න අයත්, උසස් තනතුරු වල ඉන්න සියලු දෙනාමත් 95% අද ලිපියක් අත්සන් කරා ඉන්න සභාපතිවරයා සහ DG වයින් කරන්න කියලා. මොකද ඔහු අත්නොමතිකම කටයුතු කරන්නේ. ඉන්න සභාපතිවරයා අපි දන්නවා ජනාධිපතිතුමාගේ බොහොම ගජමිතුරෙක්. ඒකට කමන්නේ නැහැ. ගජමිතුරු හරි රාජකාරිය හරියට කරනවා නම් මෑතකදී පත්වීම් 9ක් කරා රුපියල් ලක්ෂයකට ලක්ෂ 10කට ආසන්න වැටුප් ලබන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරු දෙදෙනෙක් ගත්තා. එක්කෙනෙකුගේ වැටුප 790,000යි. ඒ වගේ විධායක අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් ගත්තා. එක්කෙනෙකුගේ වැටුප 730,000 අතර වෙනවා. මේ විදිහට අනවශ්‍ය පත්වීම් 9ක් කරා එතුමා. ඒ වගේම අපි දන්නවා පැහැදිලිවම කෝප් කමිටුවේදී මේක වාර්තා වුණා. ඒ පත්වීම් සියල්ලක්ම Tamanට ඕන හිතවතුන් ගන්නගත්තු පත්වීම් පත් කිරීමක්. ඒ වගේම DG කෙනෙක් ඉන්නවා. එයත් ඒකටම හරියන DG කෙනෙක්. ආයෝජන මණ්ඩලයේ කවදාවත් ගරු මුදල් ඇමතිතුමනි මේ වගේ සියලු දෙනාම එකතු වෙලා ඔබතුමාලට පෙස්සමක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ අපේ අය නෙමෙයි, මෙතන ඉන්න සියලුම යුනියන් සියලුම උසස් තනතුරු දරන නිලධාරීන් 95%ක්ම අත්සන් කරලා කියනවාද සභාපතිවරයා සහ DG අයින් කරන්න කියලා. දැන් අපි දන්නවා ඊයේ ගරු ජනාධිපතිතුමා පොහොර සංස්ථාවේ සභාපතිවරයා අයින් කරා, අනිත් පොහොර සංස්ථාවේ සභාපතිවරයා අයින් කරා. ඔවුන් තොරතුරු දත්ත හරියට දන්නේ නැහැ කියලා. එතකොට තොරතුරු දත්ත දන්නේ නැති සභාපතිවරයා අයින් කරා නම් ඔබතුමාලා මේ විදියට මේ ආයතනය අකර්මණ්‍ය කරලා තියෙන මේ 1300ක් නිලධාරීන් අකර්මණ්‍ය කරලා තියෙන ඒ සියලු දෙනාම එකඟ වෙන මේ සභාපතිවරයා සහ DG වයින් කරන්න ඒක කරන්න කටයුතු කරන්න. ඒ නිසා පැහැදිලිවම කියනවා අද ආයෝජන මණ්ඩලය ඉබාගාත යන්නේ. මේකේ ඉන්න මේ සජබේ කට්ටිය නෙමෙයි, මේකේ අති බහුතරයක් යුනියන් කියනවනම් ඉස්සස් නිලධාරීන් කියනවනම් ඒ අයට මේ ආයතනයේ රාජකාරී කරන්න වටපිටාවක් නැහැ කියනවා නම් එයා අයින් කරලා කටයුතු කරේ නැත්නම් මේ ආයතනය මං හිතන්නේ විනාශ වෙනවා. ඒ වගේම අල්ලස්සා දූෂණ කොමිසම ගැන කතා කරද්දි දැන් මම දන්න කාරණයක් තමයි අද මේ කොමිසම හුදු ආයතනයක් විතරයි. දැන් අපි දන්නවා ඔබතුමාලා බොහොම ප්‍රසිද්ධ පැන්ඩෝරා සිද්ධිය ජනාධිපතිතුමා කිව්වා මාසයක් ඇතුළත මේ ගැන පරීක්ෂණ කරන්න කියලා. දැන් පැන්ඩෝරා සිද්ධියට මාස දෙකක් ගිහිල්ලා තියෙනවා. තාම වාර්තාව නැහැ. මේ මහායතක නෙමෙයිනේ අපි මතක තියෙන ඊයේ පෙරේද සිදුණු සිදුවීමක්නේ. ඒ නිසා අද අල්ලස්සා දූෂණ කොමිසම ආණ්ඩුවේ එක්තරා ආයතනයක කොන්ත්‍රාත්තුවක් ඉටු කරන තැනක් මං හිතන්නේ නඩු 40 ගණනක් ඉල්ලාස් කරගෙන තියෙනවා. මේකයි ඇත්ත තත්ත්වය. ඒ වගේම අපි දන්නවා ජනාධිපතිතුමාගේ යටතේ තියෙන ආයතන විදිහට අද අපි මේක ආරක්ෂක අමාත්‍යාංශයේ වැසිස්සේ නොවුනත් කතා කරන්න ඕන හමුදාගෙන. අද හමුදා කඳවුරු වලින් අති බහුතරයකට ඒ නිශ්චිතව નિયમિત කෑම වේල ලැබෙන්නේ නැහැ ගරු මුදල් ඇමතුමනි. අපි දන්නවා සාමාන්‍යයෙන් සතියකට කුකුල් මස් දවස් 3ක් ওই විදිහට මම නිශ්චිතව නෙමෙයි කියන්නේ. එහෙම නැත්නම් මාළු තලපත් නම් දවසක්, එහෙම නැත්නම් වෙනත් මස් වර්ගයක් මේ විදිහට තියෙනවා. හැබැයි මාස දෙකක් යනකම් ගොඩක් කඳවුරු වලට කුකුල් මස් ලැබිලා නැහැ. ලැබෙන්න බිත්තරයක් එහෙම නැත්නම් කරෝල කෑල්ලක් අද බරපතල ප්‍රශ්නයක් මේ යුදසෙබලට මොකද යුදසෙබලට උද්ඝෝෂණය කරන්න බෑනේ යුදසෙබලට උද්ඝෝෂණය කරන්න බෑ ඉතින් ඒ නිසා මේ අපේ රට ආරක්ෂා කරන ආරක්ෂක අමාත්‍යාංශ විශාල මුදලක් වෙන් කරලා තිබුණත් මෙයාලටද ඒ බත්පතට කෑම වේලට අවශ්‍ය ඒ ආහාර ටික ලැබෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත தත්තේ ඒ නිසා මේ ගැන ඔබතුමාලා හොයලා බලන්න රටේ ආරක්ෂාව සපේන ආරක්ෂක හමුදාව කලකිරෙනවා නම් ඔවුන් කනගාටු වෙන්නම් ඉන්නේ ඒක රටකට හොඳ දෙයක් නෙමෙයි විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම් තනතුර දරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති උටුවේ ඉන්න වෙලාවක මේක වෙන දේ එච්චර හොඳ දෙයක් නෙමෙයි කියන එක මම පැහැදිලිවම කියනවා ඒ වගේම අපි දැක්කා මේ පොහොර ප්‍රශ්නේ මේ පොහොර ප්‍රශ්නයට කොවිඩ් බලපෑවද මම ඔබතුමාලාගෙන් අහනවා කොවිඩ් වසංගතයයි මේ පොහොර ප්‍රශ්නේ අතර සම්බන්ධතාවයක් තියෙනවද කිසිම සම්බන්ධතාවයක් නැහැ ඒ නිසා මේ පොහොර ප්‍රශ්නේ ඇති කරේ මේ ගොවිය අද වලපල්ලට දාලා තියෙන පාරිභෝගිකයට එළවලු ටිකක් ගන්න බැරි තැනකට හාල් කිලෝ එක රුපියල් 140 තැනට ගන්න තැනට පත් කරලා තියෙන වෙන කවුරුත් නෙමෙයි ජනාධිපතිතුමා 100% වක්‍යන්තුතු කාර්යය එතුමා විසින් සෞභාග්‍ය දැක්මේ පව අවුරුදු 10කින් ක්‍රියාත්මක කරනවායි කියපු මේ කාබනික කුෂිකර්මයට ළඟා වීම එතුමා කටයුතු කරන්න යෙදුනා අවුරුදු දෙකකින් නෙමෙයි අවුරුද්දකින් නෙමෙයි ඕවර්නයිට් පහෝදා රැවෙලා උදේ එළිවෙනකොට මහකන්නේට 100% කාබනිකව ගාවට යොමු වෙන තැනට එතුමා ගත්ත තීන්දුව නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ ඒ නිසා පැහැදිලිවම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ තත්ත්වයට වක්‍යන්ඩරෝ එතුමා දැන් ඊයේ අපි දැක්කා ගැසට් එකක් රිවර්ස් කරා එතකොට රෙජිස්ටර් පොහොර රෙජිස්ටර් මං හිතන්නේ පලිබෝධනාසක රෙජිස්ටර් කාර්යාලයේ රෙජිස්ටර් වරේ ආස් කරා දැන් අපි දන්න විදිහට ගැසට් රිවර්ස් වෙනවා එක දිගට දැන් මේ නිලධාරීන් පිටම දාලා හරියනවද දැන් අපි දැක්කා ඊයේ ජනාධිපතිතුමා එතුමාගේ සාකච්ඡාවේ ඔය අමාත්‍යාංශ ලේකම්වරු රාජ්‍ය අමාත්‍යතුමා කැබිනට් අමාත්‍යතුමා ඒ වගේම පීවී ජයසුන්දර මහත්මයා සියලු දෙනා හිටියා මේ සියලු දෙනා එක්ක එකතු වෙලා ගත්තු තීන්දුවක් එදා රෑට ක්‍රියාත්මක වෙනකොට ඒක පහුවදාට රිවර්ස් වෙනකොට ඒ නිලධාරියා එළියට විසිනව නම් එළියට දානව නම් මොකද්ද මේ ආණ්ඩුව කවුද කරන්නේ ඈ අපිට ප්‍රශ්නයක් තියෙනවා බරපතල ප්‍රශ්නයක් හරියට ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවනවා වගේ ආණ්ඩුව කරන තරමක් කරන්නේ වමට සිග්නල් දාලා අපේ උදේ මන්දිතුම දකුණට හරවන්නේ ඉතින් ඒ නිසා අපිට පේනවා මේ සියල්ලක්ම මේ රජ කරපු වැරදි තීන්දුව තියෙන අපේ මේ චමල් රාජපක්ෂ ඇමතිතුමා ඔබතුමා ගොවියෙක් විදිහට ඔබතුමා හොඳට දන්නවා ඔබතුමා කෙසෙල් වගා කරනවා මේ වැඩේ කරන්න බෑ කියලා අපි හැමදාම කිව්වා ඔබතුමාලත් කිව්වා අපි දන්නවා අපි එළියේ නොකියුවට ඇතුළේ ඔබතුමාලා කිව්වා හැබැයි ඒක අද කරලා අද ගොවිය අමාරුවේ දාලා දැන්වත් මේක පිළිගන්නේ නැහනේ දැන් ජනාධිපතිතුමා මගේ බින්ගිරි ආසනයට ආවා ගොවිපලකට ආවා දැන් ගිහලා බලන්න මොකද ගොවිපලේ දත්ත කියලා එදා ගොවිපලට එනකන් සම්දර්ශනේ ප්‍රදර්ශනේ කරගෙන හිටියා දැන් ගොවිපල අකර්මණ්‍යයි මේ කාබනික වගාව හොඳයි ඒකට විශාල පිරිවැයක් යනවා ඒකට කාලයක් යනවා ඒක ක්‍රියාත්මක කරන්න යනවා දැන් එදා අපි ජනාධිපතිතුමාට කිව්වා සතියකින් එන්නම්කෝ අපි කිව්වා කාබනික ගොවිපල වලට විතර නෙමෙයි කුඹුරටත් යන්න කියලා දැන් ජනාධිපතිතුමාව කුඹුරකට එක්ක යන්න කෙනෙක් නැහනේ ජනාධිපතිතුමාව කුඹුරකට එක්ක යන්න එතන ගොවියගේ ප්‍රශ්න දැනගන්න කෙනෙක් නැහැ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ
නිවැරදි කරන්න ඕනේ සභාපතිතුමනි අපි ගියේ Facebook එකේ තුමගෙන දැකලා ඔබතුම දන්නව ඔබතුම සංවිධායක වෙන්න ඉස්සෙල්ලා ඔබතුමලේ පක්ෂ සංවිධායකතුමයි තුමා ඒත් ජනාධිපතිතුමා ගියේ එතුමා වදෛරියමත් කරන්න සහ ඒ ගැන හොයා බලන්න. ඉතින් ඒක අල්ලගෙන මඩ ගහන්න එපා ජනයි ගහන්න එපා පස්සේ ආණ්ඩුවේ නෙමෙයි මන්ත්‍රීතුමා.
නෑ.
ඒ හින්දා පොඩ්ඩක් හැමදේම දේශපාලනට අරව ගන්න එපා.
නෑ ගරු මගේ වෙලාව දෙන්න
බලන්න. පහ වෙනුවෙන්.
ඔව්.
ඔවෙන් සිතේ කරා.
ගරු මොනසේ මන්ත්‍රීතුමනි අපි කාබනික වගාවට විරුද්ධ නෑ. බුදුමා දන්නවා කඩගෙමේ ෂෙල්ටන් මහත්තයාගේ පුතා. එතුමත් කාබනික වගා කරන මගේ මිත්‍රයා. බුදුමා ඇවිල්ලා බලන්න. හැබැයි ඒ පිරිවැය ගොවියට දරන්න බෑ. ඒ මුදලට මේ කොළඹ හතේ නෝනලට එළවලු ගන්න පුළුවන් වුණාට අනිත් මිනිහට ගන්න බෑ. ඒ නිසා කාබනිකව ගාවට යම් ඉඩක් තියෙනවා. ඒ ඉඩ කරන්න ඕන විදියක් තියෙනවා. ඒ ඉඩ ඒ විදියට ක්‍රියාත්මක නොකර
ඔබතුමා විරුද්ධද ජනාධිපතිතුමාට කියකද?
මම විරුද්ධ නැහැ.
නේ කෙලින් කියන්නේ.
මම විරුද්ධ නැහැ. මම ඔබතුමාට කිව්වනේ ඔබතුමා කිව්වනේ සතියකින් කුඹරටත් එනවා කියලා. අපි කියන්නේ කාබනික ගොවිපලට ගියා වගේම කුඹරටත් එන්න කියලා අපි කියන්නේ.
ඔයා දැක්කේ
සාමාන්‍ය විදිහට වියෝගාකර
වලට ගියා, කාබනික පොහොර තියෙන තැන් වල ගියා, මම ගියා.
ඔය කුඹරටද ගියේ ඔබතුමා කියන්නේ
මට. මම එන්නකෝ මම පෙන්න අපි දෙන්න යංගු එකට.
ඒ ගරු ඇමතිතුමනි මම
හිතන්නේ හිටියානේ
ඩිස්ත්‍රික් එක කුඹරට ගියේ නෑ.
කුඹුරු ටික වගා කරලා ඉවරයි.
මොකද
මුළු කුරුණෑර ඩිස්ත්‍රික් එකම කුඹුරු ටික වගා කරලා ඉවරයි.
කොහෙද දමුණාසි ඉන්නේ
ගරු මුලන්සේ මන්ත්‍රීවරණ මට බාධා කරන්න එපා දිගින් දිගටම ඒ නිසා පැහැදිලිවම කුඹුරේ ගොවියාගේ ප්‍රශ්නේ අඳුරගත්තා නම් අපේ ගරු ජනාධිපතිතුමා මේ තත්ත්වෙ මෙතෙන්ටපත් වෙන්නේ නැහැ ඒ නිසා ඔබතුමාලා ගැසට් රිවර්ස් කරනවා
අරවල් රිවර්ස් කරනවා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට වෙන් කරපු කාලය 4:40 ට ඉවරයි අර මෙතුම
අපේ මට සමිදායකතුමා තියෙන වෙලාව තව විනාඩි 4ක්
තියෙනවා ඔය නිසා ගරු වෙලාවත් එක්ක ඔබතුමාට තවත් විනාඩි 2ක් හම්බ වෙනවා
විනාඩි 4ක් තියෙනවා මම වෙලාව මාක් කරලා
තියෙනවා හරි
ගරු මන්ත්‍රීමනේ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලා මොනවා රිවර්ස් කරාද ඔබතුමාට මෙන්න මේක රිවර්ස් කරන්න හම්බ වෙන්නේ මෙන්න මේක ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට කවදාවත් රිවර්ස් කරන්න බෑ ගරු මන්ත්‍රීතුමනි මම පොඩ්ඩක් වටේටම පෙන්වන්නේ මෙන්න මේක රිවර්ස් කරන්න පුළුවන්ද මෙන්න මේ සිදුවීම රිවර්ස් කරන්න පුළුවන්ද මේ සිදුවීමට සාධාරණීෂ්ඨ කරන්න පුළුවන්ද ඔබතුමාලට මේක කවදාවත් ඔබතුමාලට කරන්න බෑ ඒක හොඳට මතක තියාගන්න අන්න ඒක තමයි ඔය අනිත් සෑම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් වෙයි හැබැයි කවදාවත් වාස්කු ප්‍රහාරයට වගකීම්
ගරු සභාපතිතුමනි අපේ වෙලාවෙම එලව ගන්න අපි මේ පොලිසිය බාර හිටපු ඇමති කියනවා පොලිසිය බාර ඇමතිතුමා කියනවා පොලිස් පෙති හිටිය සිරිකොත කියලා හරි මේ තමුන්නාන්සේ ඕක ගහ ගන්න අමරලා වෙනකොයි හරි
හැබැයි මේගොල්ලන්ට ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අමත වෙලා තියෙනවා දවස් 52ක් දවස් 52ක් අර කෙරෝල ඉඳන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ආණ්ඩුව කරුවයි කියලා. ඒ දවස් 52න් පස්සේ
ගරු කාන්තේ
ආරක්ෂාව සම්බන්ධව වගකීම තිබුණ වෙන කාටවත් නෙමෙයි.
මූලාසනේ මන්ත්‍රීතුමනි අද දවල් අපි සභාගත කරා මෙතුමාගේ හිටපු ඇමතිතුමා රංජිත් බණ්ඩාරට යවපු දැනුම් දීම. මෙතුමා හිටපු නියෝජ්‍ය ඇමති පොලිසිය බාර නියෝජ්‍ය ඇමති මේ බාස් ප්‍රහාර පිළිබඳ දැනුවත්
කරනවා.
ගරු මන්ත්‍රීතුමනි අපි දවස් 52 වෙනකොට සහරාන්ට විරුද්ධව රතුවරෙන්දු නිකුත් කරලා සහරාන්ව ලුහුබඳින්නවස කටයුතු නාලක සිල්ලා එවකට තස්තකෝ විමර්ශන කොට්ටාසේ DIG ඔහු කරගෙන හිටියේ ඊට පස්සේ තමයි නාමල් කුමාර සම්දර්ශනේ දාලා සිරිසේන මහත්තයවත් රවට්ටලා දවස් 52 අගමැතිකම් අමැතිකම් කරලා දවස් 52න් පස්සේ රටේ නීතිය වල්ලාදුනේ දවස් 52න් පස්සේ නාමල් කුමාර රංගනේ දාලා නාලක සිල්ල අත්අඩංගුවට ගත්තේ නැත්නම් මේ පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මම හැමදාම කියනවා. ඒ නිසා මේවට අපිට ඇඟිලි දික් කරන්න එපා. ඔබතුමාලා සාධාරණ ඉෂ්ට කරන්න. අන්න පියතුමාලා CID එකලා රස්තියාදු වෙනවා. අර හිංසනයටපත් වුණු වින්දිතයන්ට අද ඔබතුමාලා දඬුවම් දෙන්නේ. ඒ නිසා පැහැදිලිවම ඒ වින්දිතයන්ට දඬුවම් දීමට අපි හැමදාමත් විරුද්ධයි කියන එක පැහැදිලිවම කියන්න ඕන. ඒ නිසා පාස්කු ප්‍රහාරය උට වග කිය යුතු මහත්යත් එක ආණ්ඩු කරපු දවස් 52 දීඝ කාපු අය තමයි පාස්කු ප්‍රහාරයට වගකීම් කියන එක අපි පැහැදිලිවම කියනවා ගරු කතානායකතුම ඒ නිසා අපිට ඇඟිල්ල දික් කරන්න එන්න එපා ඒ නිසා මට පැහැදිලිවම මේ කතාවේ අවසන් කරන්න දෙන්න ගරු කතානායකතුමනි
මේ කසිප්පු පෙරලා අහුවෙලි පාස්කු
හරි බොහොම සිටි
මන්ත්‍රීතුමනි ගරු මොනාසේ මන්ත්‍රීතුමනි දැන් මේගොල්ලෝ කියනවනේ ඔය අපි දන්නවා කවුද බුරන්නේ කියලා දැන් ඔබතුමාලා දැන් අපේ කාලේ පාස්කු කොමිසම් ආරම්භ නම් නෙමෙයි දැන් මේ කාලේ වෙන හොරකම් ගැන නම් ඔබතුමාලා ක්‍රියාත්මක කරන දැන් අල්ලස් දූෂණ ගැන කිව්වනේ
ඔබතුමා තාම නිත්තුවකින් අවසන් කරන්න
හරි මේ තියන්නේ කුරුණෑගල මැදම වෙළඳපොළ කොන්ත්‍රාත්තුවදී කෝටි 28ක අතයට ගනුදෙනුවක් අපි නෙමෙයි කියන්නේ
අපිට ප්ලේස් කරු කතානායකතුමා මූලාසනේ
හෙලිවේ කෝපා කම් මට අවසරයි මට විනාඩි දෙකක් තව තියෙනවා මම වෙලාව හරියටම කළා. ඒ නිසා මේ අපි නෙමෙයි කියන්නේ මේ කෝපා කමිටුවේදී හෙළිවෙච්ච ඒවා. දැන් ඔබතුමාලා දඬුවම් කරන්නකෝ මේ අශෝක අබේසිංහ මහත්තයාගේ නගරාධිපති දන්නේ මම දන්නේ නැහැ මේ නගරාධිපති අයිතිකාරයා කවුද කියලා. ඒ නිසා පැහැදිලිවම ඔබතුමාලගේ ඔය මේ කොමිෂන් සභාව වලින් හරි මොකෙන් හරි මේ දැන් වෙන හොරකම් ගැන මේ ඔබතුමාලගේ කෝපා කමිටුවේ හෙළිවෙච්ච දඬුවම් ගැන දඬුවම් කරන්න කියන එක පැහැදිලිවම කියනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මට බාධා කරන්න එපා. දැන් හතරවෙනි පාර පස්වෙනි පාර බාධා කරා. අවසාන විනාඩි දෙක තියෙනවා බාධා කරන්න එපා ගරු කතානායකතුමනි.
මෙතුමා පත්තර පිටුවක් ගෙනල්ලා කුරුණෑගල නගර සභාව ගැන කිව්වා. කෝපයිකේ ඉන්නේ අපි පත් කරපු සභාපති කෙනෙක්. ඉතින් හොඳයි. කවුරු හරි වැරදි කරලා තියෙනවනම් හොයන එක. දැන් ඔය පත්තරේ තියෙනවද ඒ වැරදි කියලා නගර සභාව කියවන්න බලන්න. කියවන්න බලන්න.
ගරු කතානායකතුමනි දැරි කතා නැගතුනේ මේ
අර බොරු කියන්නේ
නේ නෙමෙයිනේ ආණ්ඩුව අපේ නෙමෙයි ආණ්ඩුව කෝටි 28ක අතයට ගනුදොනුවක්
කියන්ද
අතයට ගනුදොනුවක්
වැඩි කිය
ඒ නිසා අතයට ගනුදොනුව කරේ කවුද කියන්නේ මම නෙමෙයි හොයන්න ඕනේ
වැඩි කාරයක් කියලා
කියනවා අතයට ගනුදොනුව කරේ මම කියන නෙමෙයි හොයන්න ඕනේ කවුද කතා කරන්නේ අපිට ආණ්ඩුවක් ආවොත් අපි එක හොයාගන්නම් ඒ නිසා ඔබතුමාලා ඔබතුමාලා ගන්න අනිත් එක දැන් මෙතුමාලා කිව්වා මෙතුමාලා කිව්වා මෙතුමාලා කිව්වා අපිට බලයක් නැහැ කියලා අපි කියනවා බලයක් තියෙනවද නැද්ද කියලා හොයන්න ඡන්දයක් තියන්න හරි සරලයි හරි සරලයි බලයක් තියෙනවද නැද්ද මම අවසන් කරනවා කවුරු කතා නැගතුමනි බලයක් තියෙනවද නැද්ද කියලා බලන්න ඡන්දයක් තියන්න ඡන්ද සිටියන් අකුලලා ප්‍රාදේශසභා කල්දාලා පලාසභා අකුලලා බලයක් තියෙනවද නැද්ද කියලා
හොයන්න බෑ
බලයක් තියෙනව නැද්ද කියලා බලන්න
පුළුවන්
ඡන්දයක් තියලා පෙන්වන්න කියලා කියනමින් මම නම් කරනවා බොහොම ස්තුතියි ඔබතුමාට
ගරු මන්ත්‍රීතුමා විවස්ථාන කුලෝ ඡන්දයක් තියන්න නියමිත වෙලාවක් තියෙන ඒ කාලෙට තියයි දිනේෂ් කුරු හදන මන්ත්‍රීතුමා
අපේ රටේ ජනතාවගේ විශිෂ්ට ජනවරමක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ එතුමා ජනතාවට පොරොන්දු වුණු නාස්තිය නැවැත්වීම සඳහා ආදර්ශ ජනාධිපති කාර්යාලය හා ජනාධිපති කටයුතු වලදීම ආරම්භ කළා තියෙනවා ඒක මම දීර්ඝව විස්තර කරන්න අවශ්‍ය නැහැ අපි ආරම්භ වල 2019 වසරේට සාපේක්ෂව 2022 වසරේදී ජනාධිපතිතුමාගේ වියදම් 81%කින් අඩු කරලා තිබෙනවා ආදර්ශය එතුමා පෙන්නලා තියෙනවා ජාතියටම මේ අය අද කතා කරන විට මේ වார்த்தාවල අපි ඉදිරිපත් කළා තියෙනවා කාර්යාලයේ වාහන භාවිතය 9928 සිට 386 දක්වා අඩු කරලා තිබෙනවා ගණන් ඉනන් නොතේරෙන පොඩි ළමයි මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්නේ හොඳට තේරෙනවා මේ ගණන් හිලව් ජනාධිපතිතුමා මේ පෙන්වා තිබෙන ආදර්ශය බොහොම කටුක ක්‍රියාමාර්ගයක් ලේසි පාසු දෙයක් නෙමෙයි මොකද හැම ජනාධිපතිවරයෙක් මේ විදිහට හැසිරී තිබෙන නිසා නමුත් එතුමා අලුත් පරිච්ඡේදයක් අපේ රටට ආරම්භ කළා ඒ තමයි වැදගත් වෙන පරිච්ඡේදයක කොවිඩ් අර්බුදය ආවා ඒට මුහුණ දුන්නා සියලු දෙනාගේ සහයෝගය ගත්තා විරුද්ධ පක්ෂයටත් එන්න කිව්වා කතා කරා ජනාධිපතිතුමා තමන්ගේ විපක්ෂය කියලා සැලකුවේ නැහැ නමුත් විපක්ෂයට ඕනෙලා තිබුණේ කරන වැඩ කටයුතු හෙලා දැකමින් අඩපණ කිරීමේ ක්‍රියාමාර්ගය අදත් යෙදෙන්නේ එකයි මට පෙර කතා කරපු මන්ත්‍රීතුමාට සඳහන් කරා අපි ඡන්දේ තියන්නේ නැහැ කියලා ඡන්දේ තියන්නේ නැති කියලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවනම් පළාත් සභා ඡන්දේ නොතියන්න නීති සම්මත කරපු එකට අත උස්සලා ලැජ්ජ නැතුව අද කතා කරනවා පළාත් සභා ඡන්දේ තියන්න කියලා මේ අය කතානායකතුමනි ඔබත් එදා පාර්ලිමේන්තුවේ හිටියා මොකද එදා රාත්‍රියේ කරේ අග්‍රමිනිස්ත්‍රකාරතුමා මේක අහගෙන ඉන්නවා ඇති අග්‍රමිනිස්ත්‍රකාරතුමාට තීන්දුව ඇව්වා 3-2 සම්මතයක් නැත්තම් මේ පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ එහෙමනම් ඡන්දේ තියන්න වෙනවා එහෙමනම් එදා ඡන්දේ තියන්න වෙනවා මොකද මේ අය කරේ 3-2 හොයන් ආවා ගුවන්තොටුපලේ ගුවන්තොල් යානයේ කුද්දවත්තගෙන හිටියා මන්ත්‍රීලා දැන් එක්කෙනකම් මම මේවට කාලේ ගන්න බාට වටින්නේ නැහැ නමුත් ඉතිහාසයේ අපි මතක් කරනවා අපේ ජනාධිපතිතුමා එහෙම මේ ඡන්දයකට හැසිරුන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඡන්දයක් අපේ මන්ත්‍රීතුමාලට ඇසිරෙන්නට පුළුවන් ආකාරයේ තමන්ගේ ඡන්ද පාවිච්චි කරන් නිදහසේ ක්‍රියා කරන්න පුළුවන්කම කවුද එදා මේකට උදව් කරේ ඔය යහපාලනේ නොවේද යහපාලනේ හවුල්කාර TNA එක නොවේද අතිශ්‍රියේ යහපාලනේ හවුල්කාර ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයිද අත උස්සලා යම්තන් වැටෙන් එහාට 150 පැන්නෙව්වේ 150 පැන්නෙව්වේ එහෙමයි ඉතින් ගරු කතානායකතුමනි මම ආනම් ගරු කතානායකතුමනි අපිට වැඩි ඈතව නම් මතක් කරන්න යන්නේ නැහැ නමුත් කියන්න ඕනේ මේ ආයෝජන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කියලා කිව්වා ශ්‍රී ලංකාවේ ලොකුම විහිළුව බවට පත් වුණා කුලියා පිටියේ Volkswagen ෆැක්ටරිය මේ Volkswagen ෆැක්ටරිය අයිතිකාරයෝ දාස් කනන් රස්සාව කරනවා Volkswagen හදනවා ආයෝජන ගෙනාවා ගස් ටික ඔක්කොම කපා හැරියා අර වටිනා භූමි වාගේ තිබුණා ඉතින් මයිට වඩා ආයෝජන කතා කරන්න ඒ අයට අයිතියක් තියෙනවද කියලා ඕනෑම සාධාරණ කාරණයක් කල්පනා කරන අයට පේනවා ගරු කතානායකතුමනි මම මේ වගේම ගරු ජනාධිපතිතුමාට හැකි වුණා සෑම රටකම විශ්වාසය මේ කාල පරිච්ඡේදයේ දිනා ගන්න කොවිඩ් වසංගත වෙලාවේ ඒ අර්බුදයට අපිව පත් කරන්න පුළුවන් කියලා විපක්ෂය හිතුවා නෑ චීනේ ඉන්දියාව එක්සත් ජනපද ඇමරිකාව, රුසියාව, ඒ වගේම එක්සත් ජනපද ඇමරිකාවෙන් එහා යුරෝප රටවල් සහයෝගය දුන්නා. විශ්වාසය කළා සාර්ථක වැඩපිළිවෙලක් මේ ක්‍රියාත්මක තිබෙන බව අපේ සංවිධායකතුමා කිව්වා. ඊට අතිරේකව වැදගත් වෙනසකට මුහුණ දුන්නා. තොරතුරු තාක්ෂණයේ වර්චුවල් ඊමේල් සංකල්පය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් එතුමා ආරම්භ කරා. යන්නේ අමාරුකම් තියෙනකොට, ගමන් කරන්නේ නිලධාරීන්ට බැරි වෙනකොට, ව්‍යාපාරවලට බැරි වෙනකොට, ඒ අලුත් කාල අලුත් යුගයකට අපේ ආර්ථිකය හැඩ ගැස්සුවා. මේකවත් අගය කරන්නට අද සූදානම් නැති විරුද්ධ පක්ෂයක් විවේචනයේ පමණයි ඔවුන් දකින්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි, මා යලිත් සඳහන් කරන්න ඕනේ, ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් වෙච්චි විශාලතම මුදල මේ අයවැලේකනේසියට හතා මාර්ට් ඉක්මවලා ගිහිල්ලා වෙන් කර දුන්න අපේ මුදල් ලැබතුමා. ජනාධිපතිතුමා විදුහල්පති ගුරු වැට් අර්බුදය විසඳීම සඳහා පැහැදිලි මඟ පෙන්වීමක් කර අපේ අමාත්‍ය මණ්ඩලයට. අපිට අවුරුදු 25ක් විසඳන්න බැරි වෙච්චි මේ ක්‍රියාවලිය විසඳීම අධ්‍යාපනයේ ඓතිහාසික පියවරක් ජනාධිපතිතුමා ගත්තා. මම ගරු කථානායකතුමනි 52,000 උපාධිධාරීන්ට රැකියා දුන්න එතුමා. පක්ෂ බැලුවද? කාටද වැඩ කරේ කියලා බැලුවද? පන්ති තිබ්බේ කොතනද කියලා හොයලා බැලුවද? එහෙම බැලුවේ නැහැ. සියලුම උපාධිධාරීන් ඉල්ලුම් කරා නම් එයාට රැකියාව දුන්නාද? හෙට අනිද්දා අපි අමාත්‍ය මණ්ඩලයේ අනුකාරක සභාවේ වාර්තාව ගේනවා ඒ සියලු දෙනාට ස්ථීරත්වයේ රාජ සේවයේ දබා දෙන්න. ඒක ජනාධිපතිතුමා අපිට මඟ පෙන්නුවා මේ කටයුතු ඉමහමාර කරන්න. අපි අපේ රටේ රාජ සේවයේ ශක්තිමත් ස්ථීර කරනකොට අලුත් පරම්පරාවකින් ඒ අලුත් පරම්පරාවට කටයුතු කළ හැකි අංශ රාශියකට ආර්ථික අලුත් දොරටු විරුද්ධ වෙනවා. ගරු කථානායකතුමනි, තම විනාඩි කීපයක් තිබෙන නිසා මම ඉතාම ඕනෑකමින් කියන්නට ඕනේ, අපෙන් ප්‍රශ්න කරා මම පාර්ලිමේන්තුවේ කටයුතු කරන සභානායක කාර්යාලය වෙනුවෙන් යමක් කියන්න බලාපොරොත්තු වුණා. මම ඒ ටික සභාගත කරනවා. 2020 59ක් අපි ඉදිරිපත් කළා තියෙනවා. 2021 58ක් ඉදිරිපත් කළා තියෙනවා පාර්ලිමේන්තුවට. 9 පාර්ලිමේන්තුවේ වසරවලට වාචික පිළිතුරු අපේක්ෂකාවෙන් ප්‍රශ්න 840ක් ඉදිරිපත් වුණා. ඒවායින් 731කටම පිළිතුරු දීලා තියෙනවා ආණ්ඩුව. ඉතින් මේ අද අපි කතා කරන්නේ වගකීමකින් තොරව හරි තොරතුරු නැති විවේචනය පමණක් කරගත හැසිරීමකට විපක්ෂයේ පත් වෙලා තියෙන්නේ. තමන්ට වෙන කිසිම අලුත් මගක් කල්පනා කරන්නට බැරි වීම. ඔබතුමා එකඟ වෙලා දවස් 3ක් ප්‍රශ්න 40යි 50යි 50යි කියලා දවස් 3ක් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රශ්න වලට දුන්නේ මේ ආණ්ඩුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්. අපි ඒක මතක් කරනවා පාර්ලිමේන්තුව ඇටියට. ඒවත් සිද්ධ වුණේ දෙයට එහෙම සිදු වුණා කියලාවත් කියන්න හැකියාවක් නැති විරුද්ධ පක්ෂයක්. අපි කියනවා අපේ රටේ ඡන්ද නීතිය පිළිබඳ විශේෂ තේරීම්කාරක සභාවක් ජනාධිපතිතුම පාර්ලිමේන්තුව විරුද්ධ කරන දවසේ පොරොන්දු වුණා. එයා විපත් කළා. එයා දැන් විවිධ දේශපාලන පක්ෂ රටේ විවිධ ජන කොට්ටාස වලින් සාක්ෂි යෝජනා සටහන් කරගෙන යනවා. ඡන්ද ක්‍රමය වෙනසක් ඕනේ කියලා. ඡන්ද ක්‍රමය අපේ ආණ්ඩු කාලේ ආරම්භ කරා වෙනස් කරන්න පළවෙනි පනත ගේන්න. කොට්ටාස පළාත් පාලනයට දුන්නේ අපේ ආණ්ඩුව පළවෙනි පනතේ. ඒක පස්සේ වෙනස් කරා. නමුත් ඒ වෙනස් කරපු දේ අගාධයක් ඇති කරයි කියන දේ ඒ පාර්ශ්වයේ පිළිගැනීම නිසාම එය නිවැරදි කිරීමකට යෙදෙන්න කියලා කොමිෂන කමිටුවේ ඉදිරියේ අද සාක්ෂ්‍ය වෙනවා මේක සඳහන් කරන්නේ. ඒ නිසා ඡන්ද නීතිය වෙනස් කිරීමේ ප්‍රතිඥාව ජනතාව දුන් ප්‍රතිඥාවක්. සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණ කාලේ පොරොන්දු වුණා මේ ඡන්ද ක්‍රමය අවශ්‍ය කළා මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කරනවා කියලා. විපක්ෂයේ ඉන්න අයත් ආණ්ඩුවේ ඉන්න අයත් ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්න එතුමා ඒ මග පෙන්වීම කරා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන ඇහුවා. ගරු කථානායකතුමනි, අපේ ආණ්ඩු ක්‍රමය ජනාධිපතිතුමා බාර ගන්නකොට 19 වතාවක් සංශෝධනය කරලා 19 වතාවක් සමහර වතාවල් ක්‍රියාත්මක නොකරපු සංශෝධන ලංකා ආණ්ඩු ක්‍රමයේ කියවා බලන්න. ක්‍රියාත්මක නොකරපු ආණ්ඩු ක්‍රම සංශෝධනයක් තියෙනවා. එහෙමනම් මේ රටේ අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම සඳහා එතුමාට ලැබුණු ජනවරම ස්ථාවර කමිටුවක් පත් කරලා ඒ කමිටුව මගින් ඒ කෙටුම්පත ලබාගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලැබෙන දවස වැඩි දුරස්ත නොවේ කියලා අපි ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේ සඳහන් කරමින් අද දින මේ කටයුත්තේදී විශේෂ කොමිෂන් සභා රාශියක කටයුතු මේ වෑශීෂයේ යටතේම අනුමත කර දීම සඳහා ක්‍රියාමාර්ගයට සහයෝගය දෙන්නට කියන එක මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමින් මම මගේ කතාව නවත්වන්නට පෙර අන්තිම වාක්‍ය කියවන්න කැමති මේ මොහොතකට කලින් පයකාමාරකට කලින් ලෝකේ නිකුත් වුණු ප්‍රවෘත්තිය The overall performance of Sri Lanka has improved to 87 out of 165 countries in 2021. In 2020, 94, we have moved up to 87. So amidst the COVID, non-cooperation of the opposition, I have to say that as leader of the house, non-cooperation of the opposition, we are moving forward. Please join us for the sake of the country. Support us. Be realistic. Don't follow these petty policies of the opposition that you all have adopted. Garu Kathanayaka Thimuni, Ebawa Sanahan Karami, Mudal Lamathuma Venuwen, me avasthavedi, me Karaka Sabha avasthave, Chandya Nomathiwa meka sammatha kara denna lesa yalith illa sitinawa.
විශේෂ වියදම් මේකක ශීර්ෂාංක 1 2 4
ආයි 2 සිට 10 වකන්තිය දක්වා
ශීර්ෂයක සභාව එකඟද
ආයි
2 සභාව එකඟද
ආයි
4 සභාව එකඟද
ආයි
5 සභාව එකඟද
ආයි
6 සභාව එකඟද
ආයි
7 සභාව එකඟද
ආයි
8 සභාව එකඟද
ආයි
9 සභාව එකඟද
ආයි
10 සභාව එකඟද
ආයි
ශීර්ෂ සභාව එකඟද
ආයි
13 11 13 සභාව එකඟද
ආයි
16 සභාව එකඟද
ආයි
17 සභාව එකඟද
ආයි
18 සභාව එකඟද
ආයි
19 සභාව එකඟද
ආයි
20 සභාව එකඟද
ආයි
21 සභාව එකඟද
ආයි
22 සභාව එකඟද
ආයි
25 සභාව එකඟද
ආයි
පාර්ලිමේන්තුව යළි රැස්වේ ශීර්ෂ 1 2 4 සිට 11 දක්වාද ශීර්ෂ 13 16 සිට 22 දක්වා හා ශීර්ෂ 25 සංශෝධන රහිතව කාර්ක සභාවේදී සම්මත වූ බව මේ සභාවට දන්වන කැමැත්තෙමි.